Honorable Dr. Ruwan Ranasinghe, you have 12 minutes.
Honorable Deputy Speaker, I am grateful for the opportunity to speak on behalf of the 80th budget proposals of the independent Sri Lanka. In fact, this is the first time our government introduced a full-scale budget for a year. It was just 9 months period we proposed an appropriation bill last year. It was really challenging to put a destroyed economy in every aspect towards writer's way. We have enough global examples to quote that it has been taken decades or years to put the bankrupted economies back on the track. But our government, with the right measures that we took, and particularly the financial discipline that we brought in, we have been able to bring or to establish the macroeconomic stability within an year. So this time, we need to draw the attention to continue this macroeconomic stability for decades and maintain stable economic growth around 5 to 7%, so that we can reach the expected development goals in the coming decade. So this is the key focus, and in fact the strategic objectives of our budget. And we can see what has happened in the other economies in the region. So, as I mentioned, this is the 80th budget in the post-independent Sri Lanka, and the result was bankruptcy. But if we take India, the digitalization, or high-tech agriculture, industrialization, pharmaceutical, energy, so on and so forth, they have acquired substantial economic development during their post-independent period. Harsha was talking about political philosophy, economic ideology, and he said that he is in a dilemma. Well, time to time, different governments that your representatives or your masters introduced in this parliament over 78 years resulted bankruptcy. So the country that we took over was of chaos and full of mismanagement, corruption, and rampant issues of economic discrimination. And we need to put all this chaos into right direction, and we are focusing. In fact, His Excellency the President yesterday proposed the way forward that we are working on in the coming years to put this destroyed economy back on the right track. Garu niyojya kathanayakathumani, api dannawa nidahasen passe avurudu 80ak ape rate ayavaya idiripat karala me parliamentuwata sangwardhana weda piliwala karala apita ithurune bankoloth wicha rata. Ithin anne e rata ස්ථාවර ආර්ථිකයක් තුලින් ඉදිරියට මෙහෙවන අපේ රජයේ සැලැස්ම තමයි ගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අපි මේ අයවැයෙන් අවධානය යොමු කරනවා ප්‍රධාන වශයෙන් උපාය මාර්ගික දිශානතින් හයක් ඔස්සේ තමයි මේ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට මෙහෙවන්න අපි ඉදිරිපත් කරන්නේ. පළවෙනි කාරණේ තමයි තිරසර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථිකය. අපි දන්නවා මේ ආර්ථිකයේ වාසි සැලසුනේ විවිධ කණ්ඩායම් වලට, ව්‍යාපාර කරේ කාටෙල්ස්. ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සලසන්න තමයි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරේ අනපනත් හදන්න. අපි ඒක සම්පූර්ණයෙන් වෙනස් කරලා මේ ආර්ථික ලිබරලයිසේෂන් එක ගෙනල්ලා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හැමෝටම මේ ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යන ආර්ථිකයක් දිශාවට මේ ආර්ථිකය මෙහෙවන්න අවශ්‍ය වැඩසටහන අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ගත්තොත් අපනයන විවිධාංගීකරණය. අපි දන්නවා 80 වෙනි අයවැය කතා කරනකොටත් නිදහසෙන් පස්සේ අද අපේ අපනයන වෙළඳපළ අපි තේපොල් රබර් ඇඟලුම් මේවට තමයි අපි සීමා වෙලා ඉන්නේ. හැබැයි ආර්ථිකය, නිෂ්පාදන, පරිභෝජනය, තාක්ෂණය මේ ලෝකේ විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. අපේ රටේ පහුගිය දශකවල හිටපු පාලකින්ද බැරි වෙලා තියෙනවා අන්නේ ඒ ආර්ථිකයට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ හදන්න. ඒ නිසා අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කරන්න අවශ්‍ය සැලසුම් යෝජනා අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් අපිට මතකයි අර ලික්විඩ් ෆර්ටිලයිසර් ඉෂු එක ආපු වෙලාවේ. අපි දන්නවා ඒ පරිශ්‍රණය කරේ අපේ රටේ. ඒ නව සොයා ගැනීම කරේ අපේ රටේ. හැබැයි ඒ ප්‍රතිඵලය අපි අල්ලපු රටට විකුණනවා. ඒ රටේ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒ නිෂ්පාදනය අපි ආනයනය කරනවා. ඒකත් නේ. ඒකෙත් ගසා කෑම් හොරා කෑම් තමයි තිබුණේ. ඉතින් අන්නේ ඒ වෙනුවෙන් අපි මේ අයවැය අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පර්යේෂණ, නව නිෂ්පාදන සහ ඒවා කමර්ෂලයිස් කරන්න, වාණිජකරණය කරන්න, ඒ හරහා අපනයන වෙළඳපළට ඒවා යොමු කරන්න අවශ්‍ය අවධානය අපි මේ අයවැයේ යොමු කරලා තියෙනවා. ඊළඟට ණය තිරසරභාවයේ සහතික කිරීම අපි සාර්ථක වෙලා තියෙනවා. ණය තිරසර කරගන්න විශේෂයෙන් අපි දන්නවා ණය බරින් මිරිකෙච්ච රටක් අපිට හම්බුනේ 2022 ගත්තොත් එහෙම දළ ජාතික නිෂ්පාදනයෙන් 104ක් ණය ඒක 97ට අඩු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේක තවත් අඩු කරමින් ඉදිරියට මේ ආර්ථිකය කළමනාකරණය කරන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම නිෂ්පාදන ආර්ථිකය ඉදිරිමත් කිරීම විශාල වශයෙන් යෝජනා අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයකට අපි නව නිෂ්පාදන වලට යා යුතුයි. මම දැක්කා උතුරු පළාතේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ ඉඩම් ලබා දෙනවලු විවිධ කම්පනිස් වලට. ඔය කෑ ගහන මන්ත්‍රීවරුන්ටත් අක්කර 100 ගණන් තියෙනවා. ඒගොල්ලන්ගේ ඥාති ගණන් වලට ඔප්පු හදාගෙන ඉඩම් වල. හැබැයි ඒ වගේ ඵලදායි කටයුත්තක් වෙන්නේ නැහැ. නමුත් මේ නිෂ්පාදන වලට අලුත් ආයෝජකයින්ට අපි ඉඩම් ලබා දිය යුතුයි. ඒ හරහා තමයි අපිට එළවලු, පළතුරු, අලුත් නිෂ්පාදන මොනවා හරි ඒවා හරහා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර පහුගිය කාලේ වගේ දේශපාලකයෝ එකතු වෙලා ඉඩම් වලට ඔප්පු හදාගෙන ඒවා කොටස් කරලා විකුණන එක නෙමෙයි. මම හිතනවා පාලකයෝ විදිහට අපිට තියෙන වගකීම ආයෝජකයෝ කැඳවලා ඒ අයට නිෂ්පාදන වලට අවශ්‍ය පාසුකම් සලසා දීම තමයි අපි අවධානය යොමු කරන්නේ මේ අයවැයෙන්. ඊළඟට ගත්තොත් එහෙම ග්‍රාමීය දිලිඳු පව දුරන් කිරීම මේකත් අපේ ප්‍රධානම උපාය මාර්ගික අරමුණක් මේ අයවැයේ අපි අවධානය යොමු කරන. විශේෂයෙන් අපි දන්නවා විශාල ප්‍රමාණයක් දශක ගණනාවක නිසි ආර්ථික කළමනාකරණයක් නැතුව අපේ පුරවැසියෝ විශාල ප්‍රමාණයක් තාම දිලිඳුකමේ ඉන්නවා. ඉතින් ඒ අය දිලිඳුකමෙන් මුදවා ගන්න ඒ අයටත් මේ ආර්ථිකයෙන් කොටසක් උරුම කරන්න අපි යම් යම් වැඩපිළිවෙළවල් වැඩසටහන් මේ අයවැයේ යෝජනා කරලා තිබෙනවා. ඊළඟට ගත්තොත් ඩිජිටල්කරණය අපි දන්නවා මුලින්ම සඳහන් කරා වගේ මේ කලාපේ රටවල් ගත්තොත් අපිට වඩා විශාල ලෙස ඒගොල්ලන් ඉදිරියට ගිහින් තියෙනවා මේ ඩිජිටල්කරණේ. අපේ රටේ විශාල වශයෙන් අපි කතා කරනවා කරප්ෂන්, දූෂණය, වංචාව, නාස්ති, අකාර්යක්ෂමතාවය. මේවට හේතුව තමයි අපි මේවා ඩිජිටලයිස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට වෙන රටක එයාපෝට් එකකට ගියපුවාම ඉතාම කාර්යක්ෂමව කරගන්න පුළුවන් දේවල් අපේ රටේ කරගන්න බැරි. ඒ නිසා ඒ වෙනුවෙන් අපි වෙනම අමාත්‍යාංශයක් ඇති කරලා තියෙනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කීපය තුළ මේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15ක මට්ටමට ඉහළට ගේන්න. ඒකත් අපේ ආර්ථිකයේ අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන අපේ ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක. ඊළඟට කරුණු කීපයක් අවධානය යොමු කරොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් රාජ්‍ය සේවය මේකත් දේශපාලනීකරණය කරලා තමන්ගේ දේශපාලන ව්‍යාපෘති තමන්ගේ ඡන්ද කැම්පේන් කරන්න පාවිච්චි කරලා තිබුණේ රාජ්‍ය සේවය අපේ රටේ. මම දැක්ක ඊයේත් විපක්ෂ නායකතුමා අර එතන කණ්ඩායමක් හැදවලා එතන බැහැලා සෙල්ෆි ගහලා එහෙම ලොකු නාට්‍යයක් තිබුණා. දැන් මේක විශ්වවිද්‍යාල වල උගන්වනකොට කීප එකක් අපේ ළමයින්ට අවුරුදු 16ක් පූර්ණ කාලීන අධ්‍යාපනය දීලා උපාධියකුත් දීලා මහජන ධනයෙන් උගන්වලා ඒගොල්ලන් ලිප්ටන් සර්කල් එකට ඇවිල්ලා රස්සාවක් දියව් කියලා කියනෝ නම් මම හිතන්නේ ඒක අපරාධයක්. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒගොල්ලන් එකතු කරගෙන ඒක දේශපාලන ව්‍යාපෘතියක් කරගන්නවා නම් මොනවාරි ස්කීම් එකක් හදලා අපි මෙච්චර ගානකට රස්සා දෙන්නම් කියලා අන්න එහෙම කරලා තමයි මේ රාජ්‍ය සේවය විනාශ කරේ. ඒ නිසා තමයි මේක අකාර්යක්ෂම වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවය අපිට සුදුසුයි නැහැ. Tamanට වැඩක් කරගන්න ගියොත් එහෙම පෞගේ දවස්වල මෙතන ඉස්සරහ සඳහන් කරා අපිට පාරකට සැලසුමක් හදාගන්න ගියොත්
Honorable Dr. Ruwan Ranasinghe you have 2 more minutes.
Thank you sir. අපිට අවශ්‍ය නිලධාරීන් නැහැ. ටෙක්නිකල් ඔෆිසර්ස් නැහැ. ඇයි? ඒවා පුරවලා මේ දේශපාලන නේ ඇමතිවරු මට කියන්න ගියොත් නේ තමන්ගේ ගමේ අධ්‍යාපනය ගත්තොත් එහෙම උලිය පිටියයි තම රට පුරා ඉන්නේ කෘෂිකර්ම ගත්තොත් නාවල පිටියයි රට පුරා සෞඛ්‍ය ගත්තොත් බදුල්ලෙන් මට කියන්න පුළුවන් ඕන තරම් එහෙම පුරෝපේවා හැබැයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂම වෙලා නැහැ ඉතින් රජයේ එහෙම රස්සා දෙන තැනක් නෙමෙයි ජනාධිපතිතුමා කිව්වා අපි 75,000ක් බදවා ගන්න කටයුතු කරලා තියෙනවා අරමුදල් වෙන් කරලා තියෙනවා බදවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා ඒ හරහා සුදුසුසන්ට රැකියා ලැබේ ඒක තමයි ප්‍රතිපත්තිය රාජ්‍ය සේවයට ඊළඟට ගත්තොත් එහෙම විශ්‍රාම වැටුප් දැන් මෙතන හර්ෂ උදේ සඳහන් කරා ජනාධිපතිතුමා මෙතන මිස්ලීඩ් කරා කියලා හවුස් එක 2016 ජනවාරි 1 වෙනිදා ඉඳලා දුන්න රැකියා රජේ ඒ වගේ කන්ඩිෂන් එකක් දාලා තිබුණා ඒ තමයි දායකත්ව විශ්‍රාම වැටුපකට හිමිකම් කියනු ලැබී කියලා ඒ කියන්නේ රජේ අනිකුත් නේ සාමාන්‍ය විශ්‍රාම වැටුපෙන් අයින් කරා ඒගොල්ලන් හැබැයි හර්ෂ සඳහන් කරපු නැති එක තමයි අන්නේ පීරියඩ් එකේ ඒගොල්ලන්ගේ දායකත්වයේ අය කරගෙන නැහැ. ඒ බඳවාගත්තු පිරිස්සල දායකත්වයේ අය කරගෙන නැහැ. ඉතින් කොහමද ඒගොල්ලන් දායකත්ව විශ්වාසය වැටුපකට හිමිකම් කියන්නේ? ඒ නිසානේ ඒ අයට අපේ රජයෙන් අපි යෝජනා කරා මේ අය වැයෙන් ඒ අයත් සාමාන්‍ය රජයේ විශ්‍රාම ක්‍රමයට අන්තර්ග්‍රහණය කරන්න. ඒක වැරදිද? රජයේ සේවකින්ට විශ්‍රාම වැටුපක් දෙන එක. ඒකට විරුද්ධයිද මේ විපක්ෂේ? ඊළඟට ගත්තොත් එයාපෝට් එක විශේෂයෙන් සංචාරක කර්මාන්තය ගැන මම හිතන්නේ මම සඳහනක් කරන්න අවශ්‍යයි. මේ දවස්වල අපිට තියෙන අභියෝගය තමයි මේ වින්ටර් සීසන් එක අපි දෙන ඉල්ලීම් සපුරන්න බෑ එයාපෝට් එකේ. අපි අඩුම ගානේ සතියකට ෆ්ලයිට් 10ක්වත් කැන්සල් කරනවා. එහෙම නැත්නම් රික්වෙස්ට් අපි ටර්න් ඩවුන් කරන්න වෙලා තියෙනවා. ලෑන්ඩ් කරන්න බැරුව අපිට ටයිම් ෂෙඩියුල්ස් දෙන්න බැරුව එයාපෝට් එකේ. අපි දන්නවා ටර්මිනල් 2 එක ඇයි ඩෙවලොප් වුනේ නැති කියලා. දැන් ටර්මිනල් 3 එකට යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒවා එහෙම ඉස්සරහට ගියේ නෑ. එහෙම ගියේ නැත්තේ නේ ඒවට දේශපාලන මැදිහත් වීම තිබුණා. ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගියා ඒ වාසිය. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකන් එයාලයින් එක විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ ආර්ථිකයට විශාල බරක් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 200කට අධික ණය බරක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ අපි විශාල ආයෝජන ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් අපි මේ අයවැයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හරහා දැවැන්ත සංචාරක ආර්ථිකයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා ඉතාමත්ම ඉහළ වියදමක් දරන සංචාරකව ආවොත් එහෙම පැය ගාණක් අපේ රටේ ඒගොල්ලන් ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන් ගුවන් යාන එහෙම නැත්නම් ඩොමෙස්ටික් එයාලයින්ස් අවශ්‍යයි. ඉතින් මේ කාර්ය වෙනුවෙන් අපි මේ අයවැයෙන් අවධානය යොමු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මෙන්න මේ කියන කාරණා මේ සියලුම දේවල් හරහා ඊළඟට මම දැක්කා විපක්ෂ නායකතුමා
honorable member your time is up
ඊයේ කියනවා මේක මහ පොළවේ ඉඳගෙන නෙමෙයි හදලා තියෙන්නේ කියලා අයවැය දැන් ඊළඟ අයවැය අපි හදන්න වෙන්නේ සියඹලා ගහක් යට බංකුවක් තියලා ඉඳගෙන එතකොට හරි නේ ඒ නිසා මම අර මුලින් සඳහන් කරා වගේ මේ විනාශ කරපු ආර්ථිකය අපි වසරක් තුල ස්ථාවර කරන්න සමත් වුණා. අන්නේ ස්ථාවරත්වය අකණ්ඩව තව දශක ගණනාවක් ඉදිරියට මෙහෙවන ආර්ථිකයට නිෂ්පාදන ආර්ථිකයට අඩිතාලම දාන අයවැය තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන ගරු ජනාධිපතිතුමා විසින්. අන්නේ ඒ හරහා අපි මේ රට ඔබ බංකොලොත් කරපු රට අපි සංවර්ධනය කරා මෙහෙවන බව සඳහන් කරමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.